COVID-19 වසංගතය සමග පාසලේ පන්ති කාමරයෙන් ඈත්ව සිටින ආදරණීය දූපතුන්ට සේ විෂයමාලාවට අනුව අධ්‍යාපනික දැනුම ගුණෙන් ලබා දෙන මැදරට ගුරුගෙදර වැඩසටහනේ මෙතන සිට අප සෝදානම් සාකච්ඡා කරන්නට අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කතෝලික ධර්ම විෂය පිළිබඳව ඉස්සඳහ පැරියුම ශාමලි සිනවිරත්න මහත්මියට සහ ලලිතාංජන් වික්ට මහතාට.
ආයිබෝවන් ජේසු පිහිටයි දුවේ පුතේ, ඔබ දන්නා දෙයක් පිළිබඳව ඔබ දන්නා කරුණු විෂය කරුණු බවට පරිවර්තනය කරමින් අපස සාමාන්‍ය පෙළ විභාගයේ කතෝලික ධර්මයේ විෂයට ඉහළ සාමාර්ථයක් ලබා දීම අරමුණු කරගෙන අද අපි සූදානම් ඔබ දන්නා ශුද්ධ බයිබලයේ තේමා කොටගත් 10 ශ්‍රේණියේ පළමුවන පාඩම වන පුරාණ ගිවිසුමේ පොත් වර්ගීකරණය යන්න පිළිබඳව විභාගයේ ඉලක්ක කරගත් විශ්ලේෂණාත්මක සංවාදයක් පුරා අඩහෝරාවක් ඔබ වෙතට ගෙන එන්නට.
ආයි බවන් ජේසු පිහිටයි දුවේ පුතේ, පෙර කියෝ ලෙසටම අද දින සාකච්ඡාට ලක්වන කරුණු ඔබ විභාගයේ ජයමඟ කරා ගෙන යනවා නිසකයි. පාඩම සේම අප යොමු කරන ප්‍රශ්නෝත්තර සාකච්ඡාට සවන් දෙන අතරම ඔබගේ ගැටලුද එනම් අදාළ පාඩම් හා සැබඳි ඔබගේ ගැටලුද මේ පාඩම අතරවාරයේ ඔබට නිරාකරණය කරගත හැකි.
හොඳයි, මුලින්ම මේ අපි අහලා දැකලා තියෙන ශුද්ධ බයිබලය යන කුමක්ද කියන දේ පිළිබඳව දැනගනිමු. සර්, අපිට ශුද්ධ බයිබලය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නම්?
ශුද්ධ බයිබලය කියන්නේ කිතුණුවන්ගේ අතිපූජනීය ග්‍රන්ථයයි. ශුද්ධ බයිබලය දේවානාවර නිකිත මූලාශ්‍රයක් වශයෙන් සඳහන් කරන පොත් 73කින් අන්තර්ගත යුත්තේ එකයි. මේ පොත් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. 1. පුරාණ ගිවිසුම හා නව ගිවිසුම කියලා. ඔබ 15 ශ්‍රේණිවල උගත් පරිදි පුරාණ ගිවිසුමේ පොත් 46කුත් නව ගිවිසුමේ පොත් 27කුත් තියෙනවා නේද මැඩම්? අපි තවත් විස්තර සඳහන් කළොත් එහෙම.
අනිවාර්යයෙන්ම මෙහිදී කිව යුතුමයි, ශුද්ධ බයිබලයේ ලියවිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අනුභවයෙන්. එහෙම නැත්නම් අපි කියනවා දේවානුභවයෙන් කියලා. මේ ශුද්ධ බයිබලය කියන්නේ එක පොතක් නෙවෙයි, පොත් සමූහයක්. පොත් සමූහයක එකතුවක් නැත්නම් පුස්තකාලයක් කියලා කිව්වත් අපිට පිළිගන්න පුළුවන්. විවිධ කතා ස්වරූපයන්ගෙන් දේව මහිමය පිළිබිඹු කරන පුස්තකාලයක් හැටියට තමයි මේක සැලකෙන්නේ. අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 950 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 100 අතර කාලය තුල ලියුණා කියන දේ තමයි සාමාන්‍ය පිළිගත් මතය වෙන්නේ. ශුද්ධ බයිබලයේ ප්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ ලෙස සැලකෙනවා. ඒ වගේම උපකාරක කර්තෘ වෙන්නේ මිනිසා. මේ ආකාරයට ශුද්ධ බයිබලයේ කර්තෘත්වයන් දෙකක් අපිට දකින්න ලැබෙනවා. ප්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ, උපකර්තෘ මිනිසා හැටියට තමයි සැලකනු ලබන්නේ. එහෙම නේද සර්?
ඔව්. තවත් විශේෂ දෙයක්, එනම් මේ පාඩමේදී අපි විශේෂයෙන්ම සලකා බලන දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි දන්නා විදියට ශුද්ධ බයිබලයේ පුරාණ කිවිසුම හා නව කිවිසුම විදියට කොටස් දෙකකට බෙදෙනවා. මේ ශුද්ධ බයිබල අන්තර්ගත පොත් 73යි, පුරාණ කිවිසුම පොත් 46යි, නව කිවිසුම පොත් 27ත් විදියට බෙදෙනවා. වාගේම මේ ප්‍රධාන කාණ්ඩ දෙක තව අනුකාණ්ඩයන් වලට බෙදෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ පුරාණ කිවිසුම පොත් වර්ගීකරණය පිළිබඳව, එහෙම නේද මැඩම්?
ඔව් සර්. අපි පුරාණ කිවිසුමේ පොත් 46ක් අනුකාණ්ඩ පහකට බෙදෙනවා. ඒව තමයි පංච පුස්තකය, ඉතිහාස පොත්, ප්‍රඥා පොත්, දිවසිරුව ග්‍රන්ථ හා එලිදරව් සාහිත්‍ය කියලා කියන්නේ. අපි දන්නවා පංච පුස්තකයේ පොත් පහක් තියෙනවා. ඒ වගේම ශුද්ධ බයිබලයේ දිහා අපි බැලුවොත් ඉතිහාස පොත් 16කුත් අපිට හම්බ වෙනවා. ඒ වගේම ප්‍රඥා සාහිත්‍යයේ පොත් 7කුත්, දිවසිවර ග්‍රන්ථ 17ක් හා එලිදරව් සාහිත්‍යයට අදාළ එක් පොතකුත් පැරණි ගිවිසුම තුළ අපිට හම්බ වෙනවා. එතකොට මේ පොත් සියල්ලේම එකතුව තමයි අපේ පැරණි ගිවිසුම තුළ පොත් 46ක් විදිහට දකින්නේ. මේ ආකාරයට අපි දැන් මේ අනුකාණ්ඩවල අන්තර්ගත වන සරලව අන්තර්ගත වන දේ පොඩ්ඩක් පැහැදිලි කරමුද?
ඔව්. පංචපුස්තක යනු පුරාණ ගුසේ මුල් පොත් පහයි. උප්පත්ති, නික්ම යාම, ලිවි අවස්ථාව, ගණන් කතාව හා දීති නිත් සංග්‍රහ යන ඒවායි. ඉතිහාස පොත් ගැන සඳහන් කළොත් ගැලේම ඉතිහාසය තමයි මේ ඉතිහාස පොත්වල අඩංගු වෙන්නේ. ඊශ්‍රායල් ජනතාවගේ අත්දැකීම්, සිද්ධි, විශ්වාසය ඇසකින් අර්ථකථනය කිරීම තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. ඉතිහාස පොත් මොනවාද සඳහන් කරනවා නම් ජොසුවා, වීරාවලිය, රූත් කතාව, එක සාමුවෙල්, දෙක සාමුවෙල්, එක රාජාවලිය, දෙක රාජාවලිය, එක වංශාවලිය, දෙක වංශාවලිය, එස්රා, නෙහෙමියා, තෝබිත්, ජූඩිත්, එස්තර්, එක මකබි, දෙක මකබි වශයෙන් පොත් 16 දැක්විය හැකියි.
මම ඒකට තවක් යමක් එකතු කරන්නම්. ඔය කිව්ව කාරණේ අනුව එනම් ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේව අත්දුටු ආකාරය සඳහන් කිරීම තුළින් විශ්වාසයක් ගොඩනැගීම මේ තුල පරමාර්ථය වෙලා තියෙනවා. මේ කරුණු තවදුරටත් උදාහරණ මගින් පැහැදුවොත් අපිට මේ පොත්වල තියෙන අන්තර්ගතය ගැන තවදුරටත් දැනගන්න පුළුවන් වෙනවා. අපි සර්ට දැන් අවස්ථාව දෙමු මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න.
ඔව් මැඩම්. දැන් ජොසුවායේ සිට දෙක රාජාවලිය දක්වා පැහැදිලි කරනවා සීනායි ගිසුමට එනම් දස පනතට පක්ෂපාතව කටයුතු කරන නායකයෙකු තුලින් ඊශ්‍රායල් ජාතිය වැටීම හෝ නැගිටීම සිදුවන බව, එමෙන්ම සීනායි ගිසුමට පක්ෂපාති වීම තුළ දේවාශිර්වාද හිමිනවා කියලත් සඳහන් වෙනවා. ඒ වාගේම පුද්ගල ජනතා ගැටලු ඒවාට විසඳුම් දේවවීදී දෘෂ්ටි කෝණයකට අනුව ඉදිරිපත් කරනවා. රූත් කතාව හා එස්තර් කියලා පොත් දෙකකුත් තියෙනවා. එස්රා හා නෙහෙමියා යන පොත් බැබිලෝනිය විප්‍රාසයෙන් පස්සේ ජුදා ජාතියේ සමාජීය හා ආගමික ප්‍රතිස්ථාපනය පිළිබඳ කරුණුත් ඉදිරිපත් කරනවා. තවත් කියනවා නම් ඉතිහාස පොත් දේවවේදී ග්‍රන්ථය කියලත් හඳුන්වන්නේ ද මැනව?
ඔව්. ඒ වගේම නැවතත් අපි කියන්න කැමති දුවේ පුතේ, විෂය කරුණු පිළිබඳ ගැටලු තියෙනවා නම් ඔබට ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, අපි නැවතත් කතා කරමු. අපි පංචපුස්තකය හා ඉතිහාස පොත් හැරුණකොට පුරාණ ගිසුමේ ඇති අනෙකුත් පොත් කාණ්ඩ තුන පිළිබඳව තවත් දුරට මේ සාකච්ඡා කරලා බලමු. සර්, පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න ඉතුරු පොත් කාණ්ඩ තුනේ මොනවද තියෙන්නේ කියලා.
ඔව් මැඩම්. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මෝපදේශකයා, ප්‍රේමගී, ප්‍රඥාව, සීරක් යන පොත් ප්‍රඥා සාහිත්‍ය තුළ දක්නට ලැබෙනවා. ඒ වාගේම යෙසායා, ජෙරමියා, විලාපගී, බාරුක්, එසකියල්, හොසියා, ජෝවෙල්, ආමෝස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම් යන දිවසිවර ග්‍රන්ථ 17ක් වාගේම එලිදරව්ව සාහිත්‍යයට අයත් ඩානියෙල් පොතත් පැරණි ගිසුම තුල තිබෙනවා. මෙහි වැදගත්ම කරුණ තමයි ශුද්ධ බයිබලය පිළිබඳ කෙටි හැඳින්වීමකට වාගේම ඔබගේ කෙටි ප්‍රශ්නවලටත් MCQ එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න තිබෙන පළමු ප්‍රශ්න පත්‍රයටද සාර්ථක පිළිතුරු සැපිය හැකි වෙනසේ අඩුම තරමේ ශුද්ධ බයිබලය පිළිබඳ වැදගත් කරුණු පහක්වත් ඒ වාගේම ඉහත කී පොත් පුරාණ ගිසුම පොත් වර්ගීකරණයට අයත් අනුකාණ්ඩ පහට අයත් පොත්වලින් සරල මතක තබා ගැනීමට පහසු පොත් කීපයක්වත් ඔබගේ මතකයේ තිබිය යුතුයි. මේ පොත් කාණ්ඩ පිළිබඳ ඉදිරිපාඩම් වලදී වෙන්වෙන් වශයෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
හොඳයි. ඒ වගේම මේ පාඩමේදී ඔබ මතකයේ තබා ගත යුතු තවත් කරුණක් තමයි දේව අනාවරණයේ මූලාශ්‍ර. අපිට මේ පාඩම් වලදී මතක් කරලා දෙනවා දේව අනාවරණයේ මූලාශ්‍ර දෙකක් පිළිබඳව. දැන් අපි මේ මූලාශ්‍ර දෙක පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරගමු. සර් පොඩ්ඩක් අපිට ඒක පැහැදිලි කරනවා නම්.
ඔව්, දේව අනාවරණයේ මූලාශ්‍ර දෙකක් තිබෙනවා. එක ශුද්ධ බයිබල, දෙක ජීවන සභා සම්ප්‍රදාය. ශුද්ධ බයිබල පිළිබඳ ඔබ දැන් දැනුවත් වුණා. නමුත් මොකක්ද මේ ජීවන සභා සම්ප්‍රදාය කියන්නේ කියලා මැඩම් පැහැදිලි කිරීමක් කරොත් හොඳයි නේද?
ජීවන සභා සම්ප්‍රදාය කියන්නේ අපි දන්නවා දේව වචනය පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරානුගතව දායාද වෙච්ච දෙයක්. ඒකට අපි කියනවා වාචික සම්ප්‍රදාය කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් නවගියසුමේ පළමු සුභාරංචි ග්‍රන්ථය මාක් සුභාරංචි ග්‍රන්ථය. අපි දන්නවා සුභාරංචි ග්‍රන්ථ හතරක් තියෙනවා අපි දන්නවනේ. ඒකෙන් පළවෙනියටම ලියවිලා තියෙනවයි කියලා කියන්නේ මාක් සුභාරංචි. දුවල පුතාලා දන්නවා ඉතුරු සුභාරංචි තුන මොනවද කියලා නේද? ලූක් සුභාරංචිය, මතේ සුභාරංචිය සහ ජොහන් සුභාරංචිය. නමුත් මේ හතරෙන් මුලටම ලියවිලා තියෙන්නේ මාක් සුභාරංචිය. එතකොට මේක ලියවිලා තියෙන කාලය තමයි ක්‍රිස්තු වර්ෂ 64ත් 66ත් කියන කාලය අතරතුරදී තමයි මේක ලියුණා කියලා සලකන්නේ. ඒ වුණාට එතන ඉඳලා ක්‍රිස්තුන් වහන්සේ කළ කීදේ සුභාරංචි හතරටම ගොනු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මාක් සුභාරංචිය මුල් කරගෙන ඉතුරු සුභාරංචි තුනත් මේ ක්‍රිස්තුන් වහන්සේ කළ කී දේවල් සඳහන් වෙලා තියෙනවා. එහෙම වුණත් ලේඛනගත වෙලා තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ කළ කී දේන් ඉතාම අල්ප ප්‍රමාණයක් විතරයි. ක්‍රිස්තුන් වහන්සේ කළ කී දේන් පොඩි ප්‍රමාණයක් විතරයි මේ සුභාරංචි හතරටම ඇතුල් වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව මම තවදුරටත් පැහැදිලි කරනවා නම් ජොහාන් සුභාරංචියේ 20 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ජොහාන් සුභාරංචියේ ඒ පිළිබඳව සඳහන් වෙන වැකිය මම මේ ආකාරයට ඔයාලට ඉදිරිපත් කරනවා. මෙම පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ ශ්‍රිය ශාවකයන් ඉදිරියේහි සිදු කළසේක. ඒක මේ ආකාරයට තියෙන්නේ මෙම පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ ශ්‍රිය ශාවකයන් ඉදිරියේහි සිදු කළසේක. ඒ වගේම ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ පිළිබඳව සඳහන් කරන වැකියක් තියෙනවා. ඒ තමයි ජොහාන් 21 25 කියන වගන්තිය. ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලියවොත් ලියවෙන පොත්වලට මුළු ලෝකේ වුවත් ඉද මඩියයි සිතමි. ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලියවොත් ලියවෙන පොත්වලට මුළු ලෝකේ වුවත් ඉද මඩියයි සිතමි. එතකොට මේ අනුව අපට පැහැදිලි වෙන්නේ ජේසුස් වහන්සේ කළ කී දේ බොහොමයක් තියෙනවා. ඒවා අපට ජීවන සභා සම්ප්‍රදාය ඔස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ. ඒවා සුවිශේෂවල සඳහන් වෙලා නැහැ. අපිට ජීවන සභා සම්ප්‍රදාය ඔස්සේ තමයි ඒවා දැනගන්න ලැබෙන්නේ. ඒවා අපිට සභාව දානය කරන්නේ ජීවන සභා සම්ප්‍රදාය ඔස්සේ. එතකොට ජීවන සභා සම්ප්‍රදාය තුල අපොස්තුලරුන්ගේ සිට පැවතගෙනෙන ඉගැන්වීම්, වත්පිළිවෙත් වගේම අද අපි අනුගමනය කරන ශුද්ධෝ බයිබලයේ අන්තර්ගත නොවන යමක් ශුද්ධෝ කතෝලික සභාව අනුගමනය කරනවද ඒවා ජීවන සභා සම්ප්‍රදායෙන් අපිට ලැබිලා තියෙන දේවල්. අපි තේරුම් ගන්න ඕනේ අපිට ශුද්ධෝ බයිබලයේ අන්තර්ගත නොවන යමක් ශුද්ධෝ කතෝලික සභාව අනුගමනය කරන්නේද ඒවා ජීවන සභා සම්ප්‍රදායෙන් ලැබී ඇති දේවල් හැටියට තමයි සලකන්නේ. ඒ වගේම එකට ශුද්ධාත්ම ආලෝකයෙන් පෝෂණය වෙලා තියෙනවයි කියලා සඳහන් කරනවා. ශුද්ධාත්ම ආලෝකයෙන් උත්පෝෂණය වෙලා සභා සම්ප්‍රදායනොත් අපිට ලැබිච්ච දේවල් තමයි මේ ජීවන සභා සම්ප්‍රදාය තුළ තියෙනවයි කියලා සඳහන් කරන්නේ. එහෙමනම් සර් අපි තවදුරටත් මේ ගැන වැඩිපුර සාකච්ඡා කරමු.
ඔව්. ඒ වගේම තව වැදගත් කරුණක් එකතු කරන්න. මේ දේවානාවරණයේ මූල අස්ත්‍රයන් ඔබගේ විභාගයේදී ඔබට ලකුණු ලබා දෙන සංදිස්ථානයක් විය හැකි හේයින් මතකයේ තබා ගන්න. ඒ වගේම මෙම පාඩම ආශ්‍රිත බොහෝ ප්‍රශ්න පසුගිය ප්‍රශ්න පත්‍රවලද සඳහන් වෙනවා. මැඩම්, මේ පාඩමට අදාළ ප්‍රශ්න කීපයක් දරුවන්ට දැනගැනීම සඳහා සාකච්ඡා කරමු නේද? ශුද්ධව බයිබලයේ කර්තෘත්වයන් දෙකක් සඳහන් කරන්න.
හොඳයි සර්. අපි ඒ ප්‍රශ්න කීපයක් අපි දැන් මෙතන නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රශ්න ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට අපිට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මම මතක් කරනවා නම් ඔයාලට 2017 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අපිට අහලා තිබ්බ ප්‍රශ්නයක් අපිට මතක් කරගන්න පුළුවන්. ඒ තමයි ශුද්ධ බයිබලයේ කර්තෘත්වයන් දෙක ලියන්න කියලා ඒ ප්‍රශ්න පත්‍රය අහලා තිබ්බා. ඒක නිසා අපි මතක තියා ගන්න ඕනේ පුතේ. අපි අද කරන්නේ 10 පන්තියේ පළවෙනි පාඩම වුණාට මේ පාඩම් මාලාවම 10 11 කියන පන්ති පොත් දෙකෙන්ම අපිට ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න ඒක නිසා අපිට කියන්නේ 50 දෙකෙන්ම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න 40 ඉරි ගහන ප්‍රශ්නේ ප්‍රශ්න 20ක්ම 10 පොතෙන් හැදෙන්නේ. ඒ වගේම තමයි පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් කෙටි ප්‍රශ්න 10 10 පොතෙන් හැදෙන්නේ. ඒ වගේම ලොකු ප්‍රශ්න වලින් කියන්නේ රචනා ප්‍රශ්න වලින් ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 3කටම 10 පොතෙන් අපිට ලියන්න වෙනවා. ඒක නිසා අපි මුලින් ඉඳලම මේ 10 පොතේ තියෙන පාඩම් වලට වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕනේ. දැන් මම සර් මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න සූදානම්. අපි බලමු සර් මගෙන් ඇහුව ශුද්ධෝ බයිබලයේ කර්තෘත්වයන් දෙකක් සඳහන් කරන්න කියලා. ශුද්ධෝ බයිබලයේ කර්තෘත්වයන් දෙකක් පිළිබඳව අපි පාඩමේ මුලටම කතා කරා පුතේ. ශුද්ධ බයිබලයේ කර්තෘත්වයන් දෙකක් තියෙනවා. ප්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ, උපකර්තෘ නැත්නම් උපකාරක කර්තෘ හැටියට අපි සැලකන්නේ මිනිසා. ඒ වගේම සර් අපි මතක් කරගමු මේ ශුද්ධ බයිබලයේ ලියවුණු කාල සීමාවක් තියෙනවා අපිට. ශුද්ධ බයිබලයේ ලියවුණු කාල සීමාව අපි දරුවන්ට මතක් කළොත්.
ඔව්. ශුද්ධ බයිබලයේ ලියවුණු කාල සීමාව වශයෙන් ක්‍රිස්තු පූර්ව 950 සිට ක්‍රිස්තු වර්ෂ 100 වශයෙන් දැක්විය හැකි. ඕමෙන ශුද්ධ බයිබලයේ කොටස් දෙක සහ ඊට අයත් ගණනය සඳහන් කරොත් හොඳයි නේද?
ඔව්, ශුද්ධ බයිබලයේ කොටස් දෙකක් තියෙනවා. ඊට අයිති පොත් ගණන මම ඔයාලට මතක් කරොත් සම්පූර්ණයෙන්ම ශුද්ධ බයිබලයේ පොත් 73ක් තියෙනවනේ. මේ පොත් 73න් පොත් 46ක් තියෙන්නේ පැරණි ගිවිසුමේ. දැන් අපි කතා කරපු පැරණි ගිවිසුමේ. නව ගිවිසුමේ තමයි පොත් 27ක් තියෙන්නේ. එතකොට මේ පැරණි ගිවිසුමේ පොත් 46ත් නව ගිවිසුමේ පොත් 27ත් එකතු වෙලා තමයි අපිට පොත් 73ක් ශුද්ධව බයිබලයේ තුල දකින්න ලැබෙන්නේ. සර් අපි දරුවන්ට මතක් කරමු අපේ දුවල පුතාලට පුරාණ ගිවිසුමට අයත් පොත් කාණ්ඩ පහ.
ඔව්. පොත් කාණ්ඩ පහටම අයත් පොත් මම කියන්නම්. එයින් ඔබගේ විභාගෙදී අහන්නේ දෙකක් හෝ තුනක්. ඒ නිසා ඒක පාඩම කරන්න. නීති පොත්, ඉතිහාස පොත්, ප්‍රඥා සාහිත්‍ය, දිවසේ ග්‍රන්ථ, එළිදරව් සාහිත්‍ය වශයෙන් ඒවා සඳහන් කළ හැකි. පුරාණ ගිවිසුමේ සඳහන් ජනප්‍රිය ඓතිහාසික කෘතීන් දෙකක් සඳහන් කළොත්.
ඔව්, පුරාණ ගිවිසුමේ තියෙනවා ජනප්‍රිය ඓතිහාසික කෘති දෙකක් සඳහන් වෙලා තියෙනවා. අපි මේ පොත් දෙක දන්නවා පුතේ. ඒ තමයි රූත් කතාව සහ එස්තර් කතාව. ඔයාලට මතක් කරොත් ශුද්ධව බයිබලයේ රූත් කතාව තැන් දෙකක සඳහන් වෙලා තියෙනවා. ඒක ඔයාලා සාමාන්‍යයෙන් අපි බයිබලයේ දකිනවා. ඒ වගේම ද්විතීයි නීති සංග්‍රහයේත් දකිනවා. ඒක නිසා පුරාණ ගිවිසුමේ සඳහන් ඓතිහාසික කෘති දෙක තමයි රූත් කතාව සහ එස්තර් කතාව. ඒ වගේම සර් අපි මතක් කරමු අපේ දුවලා පුතාලට බැබිලෝනියා විප්‍රවාසයෙන් පස්සේ චුදා ජාතිය සමාජය හා ආගමික ප්‍රතිස්ථාපනය පිළිබඳ කරුණු සඳහන් වෙන පොත් දෙකක් තියෙනවා. මේ පොත් දෙක මොනවද කියලා අපි චුට්ටක් මතක් කරමුද?
ඔව්. ඉස්රා සහ නෙහෙමියා වශයෙන් ඒවා දැක්විය හැකියි. දේවනාවේ මූලාශ්‍ර දෙක සඳහන් කරත් හොඳයි නේද මැඩම්?
ඔව්. අපි දීර්ඝ විස්තරයකුත් කරා සර් මේ පිළිබඳව. එතකොට අපි ඒ ගැන සඳහන් කරා. දේව අනාවරණයේ මූලාශ්‍ර දෙකක් අපිට හම්බ වෙනවා. ඒ මූලාශ්‍ර දෙක තමයි අපි මුලින් කතා කරේ ඒ ශුද්ධෝ බයිබලය, දෙවෙනි එක ජීවන සභා සම්ප්‍රදාය. ඒ වගේම ජෝබ් හා ගීතාවලිය කියන පොත් අයත්තන පොත් කාණ්ඩ. පොත් කාණ්ඩය මොකද්ද කියලා අපි පොඩ්ඩක් සඳහන් කරමු.
ඔව් මම එනම් ජෝබ් සහ ගීතාලය පොත් කාණ්ඩයන් වන්නේ ප්‍රඥා සාහිත්‍යයත් වශයෙන් දැක්විය හැකි. එලිදරව් සාහිත්‍යයත් පැරණි කුසුමේ ග්‍රන්ථය මොකද්ද මෙනම්?
ඔව්. එලිදරව් සාහිත්‍යයට අයත් පැරණි කුසුමේ ග්‍රන්ථය කියන්නේ ඉස්සලා පුතේ අපි මං ඔයාලට මතක් කරන්නම්. ශුද්ධ බයිබලය තුල එලිදරව් සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ පැරණි කුසුම තුල. අනිත් එක තියෙන්නේ නව කුසුම තුල. එතකොට දැන් අපෙන් අහන්නේ පැරණි ගිවිසුමේ තියෙන එලිදරව් සාහිත්‍යයට අයිති ග්‍රන්ථය ගැන. එතකොට පැරණි ගිවිසුමේ එලිදරව් සාහිත්‍යයට අයිති ග්‍රන්ථය තමයි ඩානියෙල් ග්‍රන්ථය. ඒ වගේම අපි මතක් කරමු දිවසිවර ග්‍රන්ථ දෙකක්.
ඔව්. දිවසිවර ග්‍රන්ථ 17ක් තියෙනවා. මම ඒන් දෙකක් කියන්නම්. යෙසාය, ජෙරමියා වශයෙන් ඒවා දැක්විය හැකි.
අපි දැන් ඔයාලට ඉදිරිපත් කරේ පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ හුඟක් වෙලාවට පළවෙනි කොටසත් දෙවෙනි කොටසටත් දෙකේ උත්තර වලින් අපිට ගන්න පුළුවන් දේවල් තමයි ඉදිරිපත් කරේ. ලොකු ප්‍රශ්නෙක තුන්වෙනි කොටසට අපෙන් අහන්නේ ජීවිතයට සම්බන්ධ කරලා උත්තර පහක් ලියන්න කියලා තමයි අහන්නේ. මම ඒහා සම්බන්ධව එක ප්‍රශ්නයක් ඔයාලට හදාගෙන ආවා. ඒක මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඒ තමයි ශුද්ධ බයිබලය කියවීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන පහ. වගේම ජීවන සභා සම්ප්‍රදායෙන් අපට ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න කියලා අපි මෙතෙන්දී ප්‍රශ්නේ හදාගෙන ආවා. ශුද්ධ බයිබලය කියවීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන තුනක් සහ ජීවන සභා සම්ප්‍රදායෙන් අපට ලැබෙන ප්‍රයෝජන දෙකක්. ඒ කියන්නේ උත්තරය පහක් ලියන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ පුතේ ඔයාලගේ ජීවිතේට තියෙන්නේ. ඒක නිසා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් බයිබලෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන. හැබැයි ඒවා නිවැරදි උත්තර වෙන්න ඕනේ. මං පහක් ලියාගෙන ආවා කියන්න ඕනේ නිසා. එක තමයි දේව වචන දැනගත හැකි. දෙක ඒ තුලින් දේව ආදරය අධ්‍යක්ෂිය හැකි. තුන දේව පණිවිඩය අනුව ජීවිතය හැඩගස්වාගත හැකි. හතර කතෝලික සභාව සතු සභා ඉගැන්වීම් දැනගත හැකි. ඒ අනුව අප ජීවිත හැඩගස්වාගත හැකි. මේ ප්‍රශ්නේ ඔයාලට ගැළපෙන විදිහට නිවැරදි උත්තර ඔයාලට තව ඇති. බයිබලේ ප්‍රයෝජන තව බොහොමයක් ඇති. ඒක නිසා උත්තර පහක් මේ ආකාරයට ඔයාලට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි දැන් මෙච්චර වෙලා සාකච්ඡා කරේ 10 පොතේ 10 ශ්‍රේණිය පොතේ පළවෙනි පාඩමේදී සාමාන්‍ය පෙළ විභාගයට කොහොමද අපි මේ පාඩම ඇසුරෙන් ප්‍රශ්නවලට මූණ දෙන්නේ කියලා නේද? එහෙමනම් 10 ශ්‍රේණිය කතෝලික ධර්මයේ පෙළ පොතේ පළමු පාඩම, ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ පොත් වර්ගීකරණය කියන පාඩම ආශ්‍රයෙන් විභාගයේදී ඔයාලට මුණ ගැසෙන ගැටලු හා ඒවාට විසඳුම් පිළිබඳව පුළුල් අවබෝධයක් දැන් ඔයාලට ලැබුණා කියලා අපි හිතනවා. එහෙනම් නැවතත් මෙවැනිම වූ ඔබට වැදගත් පාඩම් මාලාවකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔබට ආරක්ෂා සහිත සෞඛ්‍ය සම්පන්න කාල සීමාවක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජේසුස්
පිහිටයි.
කඳුරට ගුවන්විදුලි ඔස්සේ ගෙනෙන මැදරට ගුරුගෙදර වැඩසටහනෙන් අදවසේදී ඔබව දැනුවත් කළේ කතෝලික ධර්ම විෂය පිළිබඳව සාකච්ඡාවට එක්ුණේ ශාමලී සිනවිරත් මහත්මිය සමගින් ලලිතාංජන් වික්ටර් මහතා.